තවත් සතියක් ගෙවිලා හමාර වුණා. තවත් වැඩ කරන සතියක් දැන් ආරම්භ වෙලා තියෙනවා. දින් පස්සේ අද අප්‍රේල් මාසේ 10 වෙනිදා මේ වෙනකොට පසුගිය සතිය පුරාම ශ්‍රී ලංකාවේ අපේ මාතෘභූමියේ සිදුවන උණුසුම් දේශපාලනික තොරතුරු කතා බහ කරන්නයි අපි එhmenam අද දවසේදීත් සුපුරුදු විදියට මෙතන සිට සූදානම් වන්නේ. ශ්‍රී ලංකාවේ සිට මේ කාර්යාවයට සූදානම්ින් සිටිනවා ගිය සතියේ සිට අපත් සමග මේ සමාලෝචනයට සම්බන්ධ වුණු මාධ්‍යවේදී මනෝජ් උඩතියාවල. අද මේ දිවෙන වතාවටයි අපත් එක්ක සම්බන්ධ වීම ඇති කරගන්නේ. ශ්‍රී ලංකාවේ තත්විති බොහොම පැහැදිලිව අපිට ප්‍රකාශ කරන්න. මනෝජ් ආයුබෝවන්.
ආයුබෝවන් දිලුක්ෂි.
ප්‍රමුඛතම කාරණාව බවට අපිට සයිටම් ප්‍රශ්නය කතා කරන්න පුළුවන් කියලා මා විශ්වාස කරනවා. මොකද සයිටම් අර්බුදයේ පිළිබඳව මාස ගාණක් තිස්සේ අපිත් කතා කරමින් තියෙනවා. පසුගිය සතියේදී අපිට වාර්තා වෙනවා උසස් අධ්‍යාපන අමාත්‍ය ලක්ෂ්මණ කිරියැල්ල මහසා විසින් සිදු කරපු එක්තරා ප්‍රකාශයක්. ඒ තමයි සයිටම් මාලබේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට අයත් ශික්ෂණ රෝහල නෙවිල් ප්‍රනාන්දු රෝහල රජයට පවරා ගැනීම සිදු කරනවා. ඒ යටතේ ඉන් අනතුරුව මේ එය රජයේ පහසුකම් යටතේ දියුණු කරන රෝහලක් බවට පත් වෙනවා කියලා. ඇත්තටම මේ රෝහල සම්බන්ධව තමයි විශාල ගැටලුවක් තිබුණේ මේ සයිටම් ප්‍රශ්නයට අදාළව. නියමිත ප්‍රමිතියට අනුකූලව තත්වානුකූලව ක්‍රියාත්මක වෙන්නේ නැහැ ශික්ෂණ රෝහලක් ආකාරයට. ඒ අනුව මෙයින් ප්‍රායෝගික පුහුණුව ලැබෙන වෛද්‍ය සිසුන්ගේ අදාළ සුදුසුකම් පිළිබඳව වග කියන්න බැහැ කියන කාරණාව තමයි මතුවේ. මේ තත්වය හරහා මේ සයිටම් ප්‍රශ්නයට අලුත් මුහුණුවරක් දැන් මේ වෙනකොට ලැබිලා තියෙනවා. අපි කැමැති විවිධ දේශපාලන පක්ෂ මේ සම්බන්ධයෙන් දරන්නා වූ අදහස්, ජනතාවගේ අදහස් සහ මේට විරෝධතා දක්වන පිරිස්වල අදහස් කෙසේද කියා විමසන්න මේ වෙන විට.
ඔවුදලුක්ෂී, මේ වෙනකොට ශ්‍රී ලංකාවේ සියලු ප්‍රශ්න පරදවා සයිටම් ප්‍රශ්නය රටේ ප්‍රශ්නය බවට පත් වෙලා තියෙනවා. එක්තරා විදිහට විපක්ෂ දේශපාලන කණ්ඩායම් සියල්ල එකට එකතු වෙලා ගොඩ වෙන වේදිකාවක් බවට සයිටම් වේදිකාව පත් වෙලා තිබෙනවා. ඒක රාජ්‍ය වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අතටගත්තු ප්‍රශ්නයක්. ඔවුන්ට වෘත්තීයමයව මේ සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය සහ ඒ අදාළ කාරණා පිළිබඳව ඔවුන්ට වෘත්තීයමය ප්‍රශ්නයක් තිබුණා. ඒක ඔවුන් සමාජගත කරන්න යද්දී විපක්ෂ දේශපාලන කණ්ඩායම් සියල්ල ඒ වේදිකාවට ගොඩ වුණා. ඉතින් පහුගිය දවස්වල සිද්ධ වෙච්ච සිද්ධියෙන් එකිනෙකා කුලල් ගාගෙන සිටපු කිසිසේ මුහුණ නොබලපු දේශපාලන පක්ෂ ඒ පක්ෂවල බතානුවද කරමින් කතා කරන තැනකට ආවා. කොහොමනත් අපි පහුගිය සඳුදා මේ වැඩසටහන තිබ සාකච්ඡා කළා. සඳුදා දිනේම වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ රැස්වලා සයිටම් සම්බන්ධයෙන් ගන්න තීන්දුව මොකක්ද කියලා ප්‍රකාශයට පත් කරනවා කියලා. ඔව්, එදා ඔවුන් තීරණයක් ගත්තා. 7 වෙනිදා මේ සයිටම් ආයතනයේ වසා දාන්න බල කරලා සංකේත වැඩවර්ජනයක් ආරම්භ කරනවා කියලා දිලුක්ෂි. මේ කාරණේත් එක්ක 7 වෙනිදා රජ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයත් එක්ක රජයේ දන්ත වෛද්‍ය නිලධාරී සංගමයේ පශු වෛද්‍ය නිලධාරී සංගමයේ රජයේ ආයුර්වේද වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ඊට අමතරව ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානයේ කියන මේ සියල්ලම එකතු වෙලා විරෝධතා පාගමනක් පවත්වලා කොටුව දුම්රියතල ඉදිරිපිටදී සයිටම් විරෝධී රැස්වීමක් පැවැත්තුවා. ඒකට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ වගේම විපක්ෂ දේශපාලන කණ්ඩායම් ගොඩ වුණා. මම අර කිව්වේ කාලෙකින් මුහුණ නොබලපු දේශපාලන කණ්ඩායමත් මුහුණ බලන්න ගත්තා කියලා. ජනතා විමුක්ති පෙරමුණ නියෝජනය කරන ලාල්කාන්ත මන්ත්‍රීතුමා ඒ වේදිකාවේ කතා කරාට පස්සේ ඒ වේදිකාවට ගොඩ වුණු පෙරටුගාමි සමාජවාදී පක්ෂයේ චමීර කොස්වත් සහෝදරයාත් ලාල්කාන්ත මන්ත්‍රීතුමාගේ අදහස් අනුමත කරමින් කතා කරා ඒ වේදිකාවේ අපි දැක්කා. කොහොමනක් මේ ප්‍රශ්නෙට විසඳුම් දීලා රජයේ පාර්ශවයෙන් ගන්න තීන්දුව මොකද්ද කියලා එදා හවස නිවේදනයක් වගේ නිකුත් කරනවා කියලා විශේෂ භාර අමාත්‍ය ලක්ෂ්මණ කිරියැල්ල එතුමා පාර්ලිමේන්තුවෙන් සඳහන් කළා. ඒ කිව්වත් වගේ උසස් අධ්‍යාපන අමාත්‍යංශයේ වැඩ බලන ලේකම්වරයාගේ අත්සමින් නිවේදනයක් නිකුත් කළා. සයිටම් ගැටලුව නිරාකරණය කරන්න රජය අනුගමන කරන ක්‍රියාමාර්ග 4ක් පිළිබඳව. එතනට අදාළ වුණ එක් කාරණයක් තමයි දෘක්ෂි මේ වෛද්‍ය උපාධියට අදාළ අවසන් පරීක්ෂණය සමත් වෙච්ච සයිටම් ශිෂ්‍යයින්ට ඕමාකම සහ අවිස්සාවෙල්ල රෝහල්වල ශල්‍යකර්ම, ඒත් එක්කම වෛද්‍ය විද්‍යාව, ආයුර්වේදය හා ප්‍රසව විද්‍යාව, බාලක වෛද්‍ය විද්‍යාව කියන මේ විෂයන්ට මාසයකින් වූ වැඩිදුර සායනික පුහුණුවක් ලබා දෙන්න රජය කටයුතු කරනවා කියලා ඒ යෝජනා අතර තිබුණා. මේක ශිෂ්‍ය ක්‍රියාකාරීන් අතට ගත්තා. ඔවුන් විදුව ප්‍රශ්න කර සිටියා හරියාකාරව සායනික පුහුණුව නොදෙන ආයතනයක් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව වෛද්‍ය උපාධිය දෙන්න පිළිගන්නේ කොහොමද කියන කාරණය. දැන් එතනින් පැහැදිලි වෙනවානේ සයිටම් ආයතනින් හෝ මේ ශික්ෂණ රෝහලෙන් ලැබෙන්නේ නැහැ කියලා. ඒකනේ රජය තීරණය කරන්නේ මේ පුහුණුව වෛද්‍ය සිසුන්ට ලබා දෙනවා කියලා. ඒ නිසා තමයි ශිෂ්‍ය ක්‍රියාකාරීන් ප්‍රශ්න කරන්න පටන් ගත්තේ. සායනික පුහුණුව හරියට නොදෙන ආයතනයක් කොහොමද විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂම වෛද්‍ය උපාධිය දෙන්න පාවිච්චි කරන්නේ කියලා. ඒට අමතරව අර ඔබතුමා කරා වගේ නෙවිල් ප්‍රනාන්දු ශික්ෂණ රෝහල සෞඛ්‍ය අමාත්‍යාංශයට යටතට අරගෙන අවශ්‍ය කටයුතු සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් සිද්ධ කරලා අඛණ්ඩව ශික්ෂණ රෝහලක් විදිහට පවත්වගෙන යන්න තීරණය කරනවා කියලත් ඒ යෝජනා අතර තිබුණා. ඉතින් මේක තමයි සයිතම් සම්බන්ධයෙන් මතුණු කාරණේ. මේකට GMO නැත්නම් රජ්‍ය වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය හෝ ශිෂ්‍ය ක්‍රියාකාරීන් කවුරුත් එකඟ වෙන පාටක් පේන්නේ නැහැ. කොහොම වුණත් මේ සම්බන්ධයෙන් අදහස් දක්වපු සජිත් ප්‍රේමදාස ඇමතිවරයා කිව්වේ සයිතම් පස්සේ තියෙන්නේ රජය පෙරලා දැමීමේ බලවේගයක්. ඒ අර මේ වෙන සාධාරණයක් ඉටු කරගන්න කරන උත්සාහයක් නෙමෙයි. පහුගිය කාලේ වෛද්‍යවරු මේ ආකාරයට වර්ජනය කරා නම් ඒ ඇගිල්ල නවතින්නේ බොරැල්ල හනත්ත තමයි කියලා සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයා මේ පිළිබඳව අදහස් දක්වද්දී කිව්වා. කොහොම වුණත් සෞඛ්‍ය විෂය භාර අමාත්‍ය රාජිත සේනාරත්න ඇමතිතුමා මේ උසස් අධ්‍යාපන අමාත්‍යාංශයේ වැඩබලන ලේකම්වරයාගේ අත්සනින් නිකුත් කළ නිවේදනය ඒක රජයේ නිවේදනයක් තමයි. ඒක රජය එකතු වෙලාගත් තීරණයක් තමයි. සෞඛ්‍ය අමාත්‍යාංශය උසස් අධ්‍යාපන අමාත්‍යාංශයේ දෙකම එකතු වෙලා ජනාධිපතිතුමාගෙන් ඉල්ලීමක් කරලා පස්සේ මේ සනාතන සභාවත් එකතු වෙලා දීර්ඝව සාකච්ඡා කරලා ගත්ත තීරණයක්. පස්සේ ජනාධිපතිතුමාට මේක කිව්වට පස්සේ අනුමැතිය දුන්නා. ඒ අනුව මේ තමයි රජයේ තීරණ කියලා අර නිර්දේශ හතරක් එක්ක නිවේදනයක් නිකුත් කළා. එතන තමයි මේ වන විට සයිට මර්බුදය නතර වෙලා තියෙන දිලෘක්ෂි.
හොඳයි මනෝජ්, ඇත්තටම මේ හා සම්බන්ධව යම් යම් පුද්ගලයන් නිකුත් කරපු අදහස් කීපයකුත් මම මෙහිදී එකතු කරගන්නට කැමතියි සුපුරුදු පරිදි. දැන් ඔබ සඳහන් කරන්නේ අර උසස් අධ්‍යාපන අමාත්‍ය ලක්ෂ්මණ කිරියල්ල මහතාගේ ප්‍රකාශය පිළිබඳව රාජිත සේනාරත්න අමාත්‍යවරයා කරපු ප්‍රකාශය. ඇත්තටම මම එය මෙහිදී ඔබ වෙනුවෙන් ඉදිරිපත් කරන්නට කැමතියි. රාජිත සේනාරත්න අමාත්‍යවරයා කියන්නේ උසස් අධ්‍යාපන අමාත්‍යවරයාගේ මේ තීන්දුව පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයට පත් කළේ ජනාධිපතිවරයාගේ එකඟත්වය ඇතුව මේක රජයේ තීරණයක් කියලා.
උසස් අධ්‍යාපන ඇමතුමා ඉදිරිපත් කරාට ඒක රජයේ යෝජනා. අපේ අමාත්‍යාංශ දෙකේ නිලධාරීන් සනාතන සභාවත් එකතු වෙලා දීර්ඝව සාකච්ඡා කළා. කරුණු හතර ඉදිරිපත් කිරීම සඳහා ලෑස්ති කරගත්තා. ඊට පස්සේ සැලැස්ම ජනාධිපතිතුමාට ඉදිරිපත් කළා. ජනාධිපතිතුමා ඊයේ උදේ මට අනුමැතිය දුන්නා මේක රජයේ යෝජනා විදිහට ක්‍රියාත්මක කරන්නට.
රාජිත සේනාරත්න අමාත්‍යවරයාගේ ওই ප්‍රකාශය සම්බන්ධයෙන් උද්වේග කර ලෙසින් අදහස් ප්‍රකාශ කර සිටියා එක්තරා ජනහමුවකදී ජනතා විමුක්ති පෙරමුණේ කේඩි ලාල් කාන්ත මන්ත්‍රීවරයා.
ප්‍රමිතිය හදන්න ඕන වෛද්‍ය සභාව, රජයේ වෛද්‍ය දාංගයේ සංගමේ රාජිතකේ නිර්ණායක ප්‍රමිතිය, වෛද්‍ය අධ්‍යාපනයේ ප්‍රමිතිය ඇතුළත පිළිගන්න මේ රටේ කවුරුත් සූදානම් නැහැ. ලංකාවේ දේශපාලනේ පිස්සු පූසොඩියක් ඉන්නවා. එක්කෙනේ රාජිත සේනාරත්න පිස්සු පූසා, ඊළඟ SPD සානායක පූසා, දැන් ලක්ෂ්මන් කිරියල්ලත් ඥාව් ඥාව් ගානවා හිමින් හිමින්.
අන්තර් විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය බල මණ්ඩලයේ මේකට දැඩිලෙසින් විරෝධය ප්‍රකාශ කරමින් සිටිනවා සුපුරුදු පරිදි. මේ අලුත් තීන්දුවත් ඒකටත් විරෝධය පළ කරමින් සිටින්නේ. එහි කැඳවුම්කරු ලහිරු වීරසේකරත් මේ සම්බන්ධව ඉතාමත්ම උද්වේගකාරී ලෙසින් අදහස් ප්‍රකාශ කර හිටියා.
රෝහල සෞඛ්‍ය අමාත්‍යාංශ විසින් පවරා ගනු ඇත. රෝහල උසස් අධ්‍යාපන ඇමතිවරයාට අදාළ වෙන්නේ කොහොමද? නෙවිල් ප්‍රනාන්දු ශික්ෂණ රෝහල අඛණ්ඩව ශික්ෂණ රෝහලක් ලෙස පවත්වාගෙන යන ආණ්ඩුවට පුළුවන් නම් අපි අහනවා සබරගම විශ්වවිද්‍යාලයට වෛද්‍ය පීඩය දීලා රත්නපුර රෝහල ශික්ෂණ රෝහලක් ලෙස අඛණ්ඩව පවත්වාගෙන යන්න නොහැකි හේතුව අපිට පැහැදිලි කරන්න. ආණ්ඩුව දැන් මේ ඉදිරිපත් කරලා තියෙන යෝජනා කිසිවක් පිළිගන්න අපි සූදානම් නැහැ.
ශ්‍රී ලංකාවේ වෛද්‍ය පීඨ සහ වෛද්‍ය විද්‍යාල පවත්වාගෙන යාමේදී අනුගමනය කළ යුතු ක්‍රියා පරිපාටිය සම්බන්ධයෙන් එක්තරා වැදගත් අදහසක් මෙහිදී පළ වෙලා තිබුණේ. මේ සම්බන්ධ යෝජනාවලියක් අතර මේ වෙනකොටත් ඉදිරිපත් කළා තියෙන්නේ. ඒ පිළිබඳව මාධ්‍යට අදහස් ප්‍රකාශ කළ හිටියා ශ්‍රී ලංකාවේ වෛද්‍ය සභාවේ ලේකක අධිකාරී වෛද්‍ය ටෙරන්ස් ගාමිනී ද සිල්වා මහතා.
වෛද්‍ය විද්‍යාල ශ්‍රී ලංකා වෛද්‍ය සභාව මගින් පරීක්ෂා කරනකොට ඒකට පිළියෙල තියෙන අවම ප්‍රමිතීන්, ළමයි ඇතුළත් කරගැනීමේ ප්‍රමිතීන්, ආචාර්ය මණ්ඩල ප්‍රමිතීන්, එතකොට උගානන දේවල් වල ප්‍රමිතීන්, පවස්ථාගෙන යන රෝහල පිළිබඳ ප්‍රමිතීන්, ඒ සියල්ලම සාකච්ඡා කරලා ඒ කටයුතු අවසන් කළා. මීළඟ පියවර වන්නේ ඒ වෛද්‍ය පීඨ මණ්ඩල වල අටටත් KNDU එකටත් යවලා සතියක් හෝ සති දෙකක් ගත වෙයි. ඒගොල්ලන්ගේ අදහස ඇතුළත් කරලා ඉවරලා ඒක සෞඛ්‍ය අමාත්‍යතුමා වෙතට බාර දෙනවා.
හොඳයි, සයිටම් ප්‍රශ්නෙන් පස්සේ තවත් අලුතෙන් පැන නැගීගෙන එන තවත් කාරණාවක් කෙරෙහි මගේ අවධානය යොමු වෙනවා. පසුගිය සතියේදී කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළා තිබුණා ශ්‍රී ලංකාවේ විදුලි බලයට සහ ඛනිජ තෙල් පරිපාලන කටයුතු වලට පරිපාලන මණ්ඩලයක් වැනි දෙයක් පත්කිරීමේ සූදානමක්. ඉන් අනතුරුව මේ ක්ෂේත්‍ර සඳහා අදාළ තීන්දුව තීරණ ගැනීම සිදුවිය හැක්කේ කියන කාරණාවත් මෙයින් මතු වෙනවා. මේක ටිකක් තාමත් මේ තිරේ පිටපස කතා බහ වෙමින් තියෙන කාරණාවක් විදිහට තමයි අපිට දැනගන්නට ලැබෙන්නේ. අපි කැමැති මනෝජ් මේ සම්බන්ධව තියෙන ප්‍රතිචාර පිළිබඳව දැනගන්න.
ඔව් දෘක්ෂි, මේක ඉස්සරහට කරලියට එයි. තාමත් කැබිනට් මණ්ඩලයේ තියෙන්නේ. මේ කාරණාව නිසා පහුගිය සතියේ කැබිනට් මණ්ඩල රැස්වීම ටිකක් උණුසුම් වුණා. මේ පිළිබඳ හෝඩුවාව කාපු ගමන් විදුලි බල මණ්ඩලයේ ඉංජිනේරු සංගමය කසය අතට ගත්තා වගේ අපිට දැනුණා. ඔවුන් ඊට අයික්මනින් ක්‍රියාත්මක වුණා. පහුගිය කාලේ සුපිරි ඇමතිවරයෙක් බිහි කරන්න හැදුවා වගේ තවත් සුපිරි නිලධාරීන් බිහි කරලා විදුලි බල මණ්ඩලයත් මේ ඉන්ධන සම්බන්ධයෙන් තීරණ ගන්න වෙනම නිලධාරීන්ගෙන් සමන්විත කමිටුවක් පත් කරලා විදුලි බල මණ්ඩලයේ ඉංජිනේරු සංගමයේ අභිභව ඔවුන්ගේ යෝජනා මේකට ඇතුළත් කරන්න රජයේ යෝජනා ඉංජිනේරු සංගමයේ අකමැති වෙන රජයේ යෝජනා ඉදිරිපත් කරන්න ඔවුන් යම් ආකාරයකින් උත්සාහ කරාවි කියලා විදුලි බල මණ්ඩල ඉංජිනේරු සංගමයේ යම් ආකාරයකට සැකපල කිරීමක් සිද්ධ කරා. කොහොම වුණත් මේක කැබිනට් මණ්ඩලයේදී සාකච්ඡා වුණා. විශේෂයෙන්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නියෝජනය කරන ඇමතිවරු මේකට විරෝධය පළ කරා. විදුලි බල ඇමතිවරයා විදිහට රංජිත් සේමලා පිටිය ඇමතිවරයා, පෙට්‍රෝලියම් ඇමතිවරයා විදිහට චන්දින් වීරක්කොඩි ඇමතිවරයා මේකට විරෝධතාවය ප්‍රකාශ කළා. ඊට අනුර ප්‍රියදර්ශන යාපා ඇමතිතුමත් එකතු වුණා. ඔහු කිව්වේ ඇමතිවරුන්ගේ බලතල නිලධාරීන්ගේ අතට ගැනීමක් මේ මගින් සිදුවන එක කරන්න හොඳ නෑ කියලා සඳහනක් කරා. මේකට මැදිහත් වෙලා අග්‍රාමාත්‍යතුමා කිව්වේ 2018 විතර වෙනකොට බලශක්ති අර්බුදයක් එන්න තියෙනවා, ඒකට මුහුණ දෙන්න තමයි මේක හදන්නේ කියලා. ඒත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ඇමතිවරු කැබිනට් මණ්ඩලයේදී ඊට එකඟතාවක් පළ කරපු ආකාරයක් අපිට වාර්තා වෙන්නේ නෑ. ඉතින් යම් සැකයක් තියෙනවා ඇති ඔවුන්ට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඇමතිවරුන් දරන විෂයන් වලට එක්සත් ජාතික පක්ෂයට යම් ආකාරයෙන් මැදිහත් වීමක් කරන්න අවශ්‍ය වුණාම මේ වගේ දේවල් සිද්ධ කරනවා කියලා. දැන් කලින් සුප්‍රිය ඇමතිපත් කරන තැනත් බතුවෙච්ච අර්බුද යෝකනේ. මේක එක කාරණයක් පමණයි කැබිනට් රැස්වීම ගිය වතාවේ උණුසුම් වෙන්න බලපපු. තවත් කාරණයක් බලපෑවදී ලුක්ෂි, ඒ තමයි මේ දැන් ඉන්දියාවත් එක්ක ගොඩනගා ගන්න යන ශ්‍රී ලංකා සහයෝගීතාව සම්බන්ධයෙන් පහුගිය කාලේ වෘත්තිකයෝ යම් අසතුටක් ප්‍රකාශ කළා. ඒක එක්කා ගිවිසුම හා සම්බන්ධව ගොඩක් දුරට මතු වුණා. මේ මාස 25 වෙනිදා අග්‍රාමාත්‍යතුමා ඉන්දියාවේ සංචාරය කරන්න සූදානමින් ඉන්නවා. ඒකදී අවබෝධතා ගිවිසුම් කීපයකට අත්සන් කරන්න යනවා. ඒ අතර මේ ප්‍රධාන ව්‍යාපෘති ලැයිස්තුවක් මෙහෙම අවබෝධතා ගිවිසුම් අත්සන් කරන්න යන ව්‍යාපෘති ලැයිස්තුවක් ඉන්දියාවට බඳු දෙන ව්‍යාපෘති ලැයිස්තුවක් විදිහට කැබිනට් මණ්ඩලය ඉදිරිපත් කරා. එතන කියුණා ත්‍රිකුණාමලයේ තිල් ටැංකිය පිළිබඳව, කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය පිළිබඳව, දඹුල්ල ත්‍රිකුණාමලයේ අධිවේගී මාර්ගය ඉදිකිරීම පිළිබඳව, ඒත් එක්කම ත්‍රිකුණාමලයේ කාර්මික කලාපය වගේ කාරණා පිළිබඳව අදහස් ඉදිරිපත් වුණා. ඉතින් මේකට ප්‍රතිවිරුද්ධව විශේෂයෙන්ම පාටලි චම්පක රණවක ඇමතිවරයා, දාර්ශනික ජයශ්‍රීතර ඇමතිවරයා අදහස් පළ කළා. පාටලි ඇමතිතුමා මේ ඍජුවම සඳහන් කරලා තියෙනවා, මේ ව්‍යාපෘති ගැන අවබෝධතා ගිවිසුම් අත්සන් කරනවා නම් ව්‍යාපෘති ඒ විදිහටම සිද්ධ කරන්න ඕනේ. ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි බදු දෙනවට ඛනිජ තෙල් සංස්ථාවේ වෘත්තීය සමිති විරුද්ධයි. ඒ වගේම කෙරවර පිටියේ මේ ඉදි කරන්න යන LNG බලාගාරය ඉන්දියාවට කරන්න පුළුවන්ද කියලා ඔහුට යම් ආකාරයෙන් සැකයක් තියෙනවා කියලා පාටලි ඇමතිතුමා කැබිනට් මණ්ඩලයේදී කිව්වා. ඒකට එකතු වුණු දැහැසිරි ජයසේකර ඇමතිතුමා කිව්වේ අපි මේවා කරන්න යනකොට මේ සමාජීය වශයෙන් ඉදිරිපත් වෙන අදහස් වලට ඇහුම්කන් දෙන්න ඕනේ, තනි මතයට යන්න බෑ කියලා දැහැසිරි ජයසේකර ඇමතිතුමා අදහස් පළ කළා. ඒක එතරම් රුස්සන හැඩක් අගමැතිතුමාට පේන්න තිබිලා තිබුණේ නැහැ. ඔහු ඊට විරුද්ධවත් අදහස් දක්වලා තිබුණා. කොහොම වුණත් මේ කාරණා දෙකම ඉස්සරහට ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තරවත් මාධ්‍ය අවධානය යොමු වෙවි කියලා අපි විශ්වාස කරනවා. දෙකම ටිකක් විශේෂ කාරණා දෙකක් නිසා දිරිලක්ෂි.
අපි දන්නා ඔය මේ දේශපාලන ගනුදෙනු, දේශපාලන ඩීල් ගැන කතාවක් පහුගිය කාලේ ආවනේ. අහවල් පක්ෂයේ අහවල් කෙනා අහවල් පක්ෂයේ මෙන්න මේ කෙනත් එක්ක යම් කිසි ඩීල් එකක් දාලා තමයි මේ දේවල් සිද්ධ වෙන්නේ. ඔය කතාව බොහොම ප්‍රකට කතාවක් මේ වෙනකොට. ඔය කතාවට ටිකක් පණාවා පසුගිය සතියෙත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක, ඒ වගේම රාජ්‍ය අමාත්‍ය ඩිලාන් පෙරේරා මහතා කරපු එක්තරා ප්‍රකාශයකින්ද. බැසිල් රාජපක්ෂ සහ රනිල් වික්‍රමසිංහ අතර යම් කිසි වූ ඩීල් එකක් තියෙනවා. ඒ හින්දා තමයි මැයි පෙළපාලියට මෙවර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ලැබෙන්නේ ගෝල් ෆේස් පිට්ටනිය. මේ ඩීල් එකේ යම් යම් කරුණු කාරණාත් ඔහු සඳහන් කළා. මේක ටිකක් විශේෂිත කතාවක් මනෝජ්, මොකද මේ හැමෝම ඩීල් ගැන කියනවා මිසක් සිදුවීම් මූලික කරගෙන ඒවත් ඉදිරිපත් කරමින් මේ ඩීල් ගැන කවුරුත් කතා කළේ නැහැ. ඩිලාන් තමයි පළවෙනි වතාවට මේක සිද්ධ කරන්නේ. ඇත්තට මොකද්ද මේ කතාවේ තියෙන පසුබිම?
ඩිලාන් පෙරේරා රාජ්‍යමතුතුමා පහුගිය කාලේ කොහොමත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශකවරයා විදිහට ආන්දෝලනාත්මක ප්‍රකාශ කරමින් හිටියේ. දැන් මේ වෙලාවේ කියනවා යෙලෝ කාඩ් පෙන්වනවා වගේ නැතුව ජනාධිපතිතුමා රෙඩ් කාඩ් පෙන්වන්න ඕනේ, මෙහෙම රෙඩ් කාඩ් පෙන්වනවා මදි කියලා ජනාධිපතිතුමාට මම චෝදනා කරනවා කියලා ඒ වචනෙම පාවිච්චි කරලා ඔහු ප්‍රකාශයක් සිද්ධ කරා. ඒකට එක්තරා විදිහට හේතුවක් වෙලා තිබුණා. ඒකාබද්ධ විපක්ෂයේ මැයි දිනය සමරන්න ගාලු මෝදර පිට්ටනිය ඒකාබද්ධ විපක්ෂයට ලබා දුන්නේ කොහොමද? මේක සිද්ධ වුණේ රනිල් මහින්ද ගනුදෙනුවක ප්‍රතිඵලයක් නිසා කියලා බදුල්ලේ තිබුණු ජනහමුවකදී ඩිලාන් පෙරේරා රාජ්‍යමතුමා ඒ පිළිබඳව අදහස් පළ කළා. ඔහු කිව්වේ මේ ප්‍රේමදාස ජනාධිපතිතුමාගේ කාලෙන් පස්සේ ගෝල් ෆේස් පිට්ටනිය දුන්නේ නැහැ කාටවත්, ඒක හැමෝම විනෝද වෙන තැනක්. අපේ කාලෙවත් අපි ගත්තු නැති ගෝල් ෆේස් පිට්ටනිය කොහොමද අඩුපාඩුත් හදලා රැලිය තියන්න බැසිල් රාජපක්ෂ ඇමතිතුමාට මේක දෙන්නේ කියලා ඔහු ප්‍රශ්න කරා. ඉතින් මේ වගේ කාරණා සම්බන්ධයෙන් ජනාධිපතිතුමා නිහඬව ඉන්නේ නැතුව මේවට රෙඩ් කාඩ් පෙන්වන්න ඕනේ කියලා තමයි ඊලාන් රාජ්‍ය ඇමතිතුමා කිව්වේ. දැන් ඔහු කියන විදිහට බැනුම් කර සම්බන්ධ කාරණාවලදී එමන්ත හම්බන්තොට වරාය සම්බන්ධ කාරණාවලදී දැන් මේවට එක්සත් ජාතික පක්ෂයේ මතයට වඩා වෙනස් මතයක ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තිබුණේ මත දෙකක්නේ. ඒ වගේ වෙලාවට මේ එක්සත් ජාතික පක්ෂයට ඕන විදිහට මේවා කරන්න දෙන්නේ නැතුව රටේ ඡන්දවලින් පත්වෙච්ච කෙනාද ප්‍රබල, දිස්ත්‍රික්කයේ ඡන්දවලින් පත්වෙච්ච කෙනාද ප්‍රබල කියන තර්කය තමයි මෙතන ඉස්සරහට අරගෙන ඇවිල්ලා තිබුණේ. ජනාධිපතිතුමා කියන්නේ රටේ ඡන්දයෙන් පත්වෙච්ච කෙනා, රටේම කැමැත්ත තියෙන කෙනා, ඔහු මේ දිස්ත්‍රික්ක ඡන්දවලින් පත්වෙච්ච කෙනාගේ තීරණ වලට යටත් වෙන්න අවශ්‍ය නැහැ, ඔහුගේ බලය පෙන්වන්න ඕන කියන අදහස තමයි ඔහු ඒදි මතු කරේ. ඒත් එක්කම මේ හොරු ආරක්ෂා කිරීම ගැනත් ඔහු ඒදි යම් සඳහනක් කරන්න අමතක කරේ නැහැ දිලුක්ෂි. ඔහු කියනවා දැන් සමාජයේ මිනිස්සු කියනවා හොරකම් කරත් කමක් නෑ, වැඩක් කරලා වැඩ නොකර හොරකම් කරන එකනේ හොඳ නැත්තේ කියලා ජනතාව කියනවා කියලා. එතකොට ඔහු දෙකක් පිළිගත්තා. එකක් වැඩ වෙන්නේ නෑ, ඒ කියන්නේ වර්තමාන ආණ්ඩුව යටතේ වැඩ වෙන්නේ නෑ වගේ අදහසක් ජනතාව ඇතුළේ තියෙනවා කියන එක ඔහු එක ආකාරයකින් පිළිගත්තා. ඒ වගේම මේ හොරුන් ආරක්ෂා කරන්න යම් වැඩපිළිවෙලක් මේ සම්මුතිවාදී ආණ්ඩුව ඇතුළේ ඉන්න එක්තරා පිරිසකට තියෙනවා කියලා ඔහු පිළිගත්තා. දැන් මේ වෙනුවෙන් තමයි බලය පාවිච්චි කරන්න අවශ්‍යයි කියලා ඩිලාන් පෙරේරා රාජ්‍ය ඇමතිතුමා කිව්වේ. එකක් ගෝල් ෆේස් පිටින් ලැබිච්ච එක, අනිත් එක මේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මම නැත්තම් ඒකාබද්ධ විපක්ෂය ඇතැම් කණ්ඩායම් සමග එක්සත් ජාතික පක්ෂය ඇතැම් කණ්ඩායම් දාන ඩීල් ගැන ඔහුට පොඩි ප්‍රශ්නයක් මතුවෙලා තමයි මේ අදහස් ප්‍රකාශ කිරීම බදුල්ලේ තිබුණු ජනරලියකදී සිද්ධ වුණේ දිලුක්ෂි.
හොඳයි මනෝජ්, මං කැමති රාජ්‍ය අමාත්‍ය ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මාධ්‍ය ප්‍රකාශක ඩිලාන් පෙරේරා මහතා කියපු මේ ප්‍රකාශයක් දැන් ඉදිරිපත් කරන්න.
මම ජනාධිපතිතුමාට චෝදනාවක් කරනවා. මහ බැංකු බැඳුම් කරේ සම්බන්ධයෙන්, හම්බන්තොට වරාය සම්බන්ධයෙන් රෙඩ් කාඩ් එක පෙන්වන්න chance එක ඇවිල්ලා කියලා. හොරු ආරක්ෂා කිරීමේ වැඩපිළිවෙලක් සම්මුතිවාදී ආණ්ඩුවේ සමහර කොටස්කාරයන් කරනවා නම් ජනාධිපතිතුමාට කියන්න වෙන්නේ ඔබතුමා ඔබතුමාගේ බලය පාවිච්චි කරලා අමාත්‍ය මණ්ඩලය සංශෝධනය කරනකොට එක්සත් ජාතික පක්ෂය සහ එක්සත් ලංකා නිදහස් පක්ෂය අතර ඇති කරගත් අවබෝධතාවයට හානි නොවන කරන්න පුළුවන් දේවල් තියෙනවා. මම කියන්නේ අවම මේ ටිකවත් කරන්නට ඕනේ. මම හැමදාම කියනවානේ බැසිල් රාජපක්ෂ මහත්තයාගේ UNPA ඩීල් එකක් තියෙනවා කියලා. දැන් මේ ඩීල් එක පැහැදිලිවම ගෝල් ෆේස් පිටියෙන් ප්‍රේමදාස මහත්තයා කාලේ පස්සේ කවදාවත් ගෝල් පේස් පිටිය දුන්නේ නැහැ මයි පළපාලිය. කරු අගමැතිතුමා විශේෂ අනුග්‍රහයක දැනට තියෙන අඩුපාඩුකම් සියල්ලම සපුරලා විරලා බැසිල් රාජපක්ෂ මහත්තයා දෙන්න කියලා විශේෂ නියෝගයක් ගන්නවා. ඉතින් මම හැමදාම කියනවනේ මේ ඩීල් එකේ අගමැතිතුමා කරන්නේ දේශපාලන.
දැන් ඩීල් ගැන කතාව ඔය ආකාරයෙන් යන අතරතුරේදී එක්සත් ජාතික පක්ෂය හා සම්බන්ධව යම් කිසි විශේෂිත කාරණාවක් එළියට ආවා. ඇතර මේකත් මේ ඩීල් එකක්ද මන් දන්නේ නැහැ. පක්ෂය ඇතුළෙම සිදුවෙන මොකද විශේෂිත ආරංචියක් ඊට කලින් ලැබෙමින් පැවතුණා. විවිධ ස්වරූපෙන් මේ සරත් ෆොන්සේකා මහතාට යම් කිසි වූ තනතුරක් ලැබෙන්නට යනවා කියලා එක්සත් ජාතික පක්ෂයේ. ඒකත් ටිකක් විශේෂිත තනතුරක් විදිහට තමයි ආරංචි වුණේ. කොහොම හරි සිරිකොතේදී කෘත්‍යාධිකාරී මණ්ඩලයේ රැස්වීම පැවැත්තුණා. එතනදී නම් මේ සම්බන්ධව කිසිම ආරංචියක් ආවේ නැහැ. සරත් ෆොන්සේකා මහතාත් ආපු පයින් ආපහු පිටත් වුණා කියලා තමයි ආරංචි වුණේ. මොකක්ද ඇත්තටම මෙතනදි සිද්ධ වුණේ?
දැන් ඔක්කොම වැරද්ද කරේ මාධ්‍ය වගේ එකක් තමයි අන්තිමට සිද්ධ වුණේ. මේ සම්බන්ධයෙන් ලැබෙන යම් හෝඩුවාවක් එක්ක ප්‍රශ්න කරාට පස්සේ විශේෂයෙන්ම කබීර් හෂීම් ඇමතිතුමා කිව්වා එහෙම දෙයක් සමහර විට සිද්ධ වෙන්න පුළුවන් ඊළඟ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදී කියලා. හැබැයි මේ අපි කියන්නේ තරතුරු වෙනස පිළිබඳව දැන් පක්ෂයේ හිටියක නියෝජ්‍ය නායකවරයයි ඒ තමයි සජිත් ප්‍රේමදාස ඇමතිතුමා ඊට තවත් දෙන්නෙක් එක්ක අසු කරන්න යනවා. රවි කරුණානායක ඇමතිතුමා සහ කබීර් හෂීම් ඇමතිතුමා සජිත් ප්‍රේමදාස ඇමතිතුමාත් එක්කම නියෝජ්‍ය නායක බවට පත් කරන්න යනවා. ඊට පස්සේ උපනායක කන්තුරකුත් දෙන්න යනවා. ඒකෙන් එකක් සරත් ෆොන්සේකා ෆීල් මාෂල් තුමාට දෙන්න යනවා. අනිත් එක මංගල සමරවීර ඇමතිතුමාට සහ තව රංජිත් මද්දුම් බණ්ඩාර ඇමතිතුමාට උපනායකකමක් දෙන්න යනවා කියලා තමයි අදහස් පළ වුණේ. ඉතින් කෘත්‍යාධිකාරී මණ්ඩලය රැස්ුණා. ඒ ගැන කිසිම හාංකවිසියක්වත් නැහැ. ඉතින් ආයමත් ඉතින් මේක මොකද උනේ කියලා මාධ්‍ය ප්‍රශ්න කරන්න එපා. ඒ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම ඉවරලා එන ඇමතිවරුන්ගේ ඉතින් මේ ගැන අදහස් පළ කරාන් පස්සේ ගොඩක් දෙනෙක් මේකේ චෝදනාව මාධ්‍යට දැම්මේ. අපි නම් දන්නේ මේ මාධ්‍ය තමයි මේ ගැන කිව්වේ එහෙම එකක් උනේ නැහැ කියලා. හැබැයි කිව්වා ඉස්සරහදී මෙහෙම එකක් වෙන්නත් පුළුවන් වගේ අදහසකුත් මතුවුණා. කොහොම වුණත් තනතුරු වෙනසක් සිද්ධ වුණේ නැහැ. අකිල විරාජකාරීව සම ඇමතිතුමාට පක්ෂයේ මහලේකම් තනතුරු ලැබේ කියලත් මේ අතරේ අදහසක් තිබුණා. මොකුත් උනේ නැහැ. හැබැයි ඉස්සරහ කෘත්‍ය අධිකාරී මණ්ඩල රැස්වීමකදී මේවා වෙන්න පුළුවන් වගේ ඉඟියුත් මාධ්‍යට අදහස් දක්වපු ඇතැම් ඇමතිවරු දැක්වුවා දිරු.
දැන් එක්සත් ජාතික පක්ෂයේ මේ තනතුරු වෙනසක් පිළිබඳව ඔය ආකාරයෙන් යම් යම් ඉඟිපල වෙමින් තිබුණ අතරතුරේදී මේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පැත්තෙනුත් යම් යම් කතාබස් ඇසුණා. තමන්ගේ මේ පවතින බලය සහ මේ පවතින තනතුරු සම්බන්ධව යම් කිසි වූ ප්‍රශ්නයක් තියෙනවද කියලා කාට හරි මේ ප්‍රශ්නේ ඇත්තටම නැගුණේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ තරුණ පෙරමුණේ රැස්වීමේදී. අපි කැමතියි මෙතනදී යම් යම් දේශපාලන කරුණු කාරණා කිහිපයකුත් පැනනගිලා තිබුණ තරුණ පෙරමුණේ පැවැත්ම පිළිබඳවෙහි නායකත්වය පිළිබඳව මේ හැම කරුණක්ම පිළිබඳව සලකා බලද්දී විවිධ පාර්ශ්වවලින් විවිධ අදහස් නැගීමක් තමයි අපිට දකින්නට ලැබුණේ. ජනාධිපතිතුමාගේ පැත්තෙන් තරුණ පෙරමුණේ පැත්තෙන් මොන වගේ කතාබස් ඇහුණේ මේ තරුණ පෙරමුණ හා සම්බන්ධව පැවති රැස්වීමේදී?
ඔව්, විලක්ෂය දැන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තරුණ පෙරමුණ නිදහස් ජාතික මහා සම්මේලනය කියලා සම්මේලනයක් හැඳවලා තිබුණා. සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී විශාල තරුණ පිරිසක් එකතු වෙලා තිබුණා. ජනාධිපතිතුමත් මේකේදී අදහස් දක්වුවා. තරුණ පෙරමුණේ වර්තමාන සභාපතිවරයා ශාන්ත බණ්ඩාර හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීතුමා, එරික් ප්‍රසන්න වීරවර්ධන හිටපු නියෝජ්‍යමත්තුමා තමයි ලේකම්වරයා විදිහට කටයුතු කරන්නේ. ඉතින් මෙහිදී ජනාධිපතිතුමා යම් අදහස් දක්වීමක් කළා. ඉල්ලීමක්වත් කරන්නේ නැතුව මධ්‍යම කාරක සභාව ආරාධනා කරලා මට පක්ෂ බාර දුන්නා නම්, මට ආශිර්වාද කළා නම්, ඇයි පක්ෂය මට ඉදිරියට කරගෙන යන්න ඉඩ දෙන්නේ නැත්තේ? මම දුප්පත් පවුලකින් පැමිණි කෙනෙක් නිසාද කියලා ජනාධිපතිතුමා ප්‍රශ්න කරා. මම මේ රටේ රදළ පවුලකින් ගොඩ නොනැගුණු නිසාද, මම මේ රටේ ප්‍රභූ පන්තියෙන් ගොඩ නොනැගුණු නිසාද කියලා මම අහනවා මට ගහන්නේ කියලා එතුමා අහලා තිබුණා. ඉතින් ශාන්ත බණ්ඩාර සභාපතිවරයා, තරුණ පෙරමුණේ සභාපතිවරයා මෙහිදී අදහස් දැක්වුවා. ඔහු පස්සෙත් මාධ්‍යවේදී කිව්වේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තරුණ පෙරමුණ කියලා කියන්නේ කලින් පරම්පරාවේ දේශපාලන සම්බන්ධයක් තියෙන පවුලක පුතෙකුට මේකේ සභාපතිකම දෙන එකක් ඉතිහාසයේ ඉඳලා තිබුණේ. නමුත් දැන් එහෙම නැහැ, එහෙම වෙනස් වෙලා අපි වගේ ගමෙන් මතුවෙන තරුණයන්ට මේ තරුණ පෙරමුණේ සභාපතිකම ගන්න පුළුවන් තරමට පක්ෂපත් කරලා තියෙනවා කියලා අදහසක් තිබුණා. ඉතින් මේ අතරේ හීන් සීරුවේ නාමල් රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමාගේ පුතාටත් මේක වදිනවනේ. ඉතින් නිල් බලකාය කියලා පහුගිය කාලේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තරුණ පෙරමුණ වෙනස් කරලා ඔහු පවත්වගෙන ගියානේ. නාමල් රාජපක්ෂ මන්ත්‍රීතුමා මේකට උත්තරයක් දීලා තිබුණා. ශාන්ත බණ්ඩාර හිටපු මන්ත්‍රීතුමාටයි මටයි මේකේ ප්‍රශ්නයක් නැහැ. අපි දෙන්නම දේශපාලන කණ්ඩායම් දෙකක ඉන්නේ. එහෙම අහනවා නම් අහන්න ඕන දුමින්දු දිසානායක ඇමතිතුමාගෙන්. ඔහු තමයි ඒ කණ්ඩායමත් එක්ක දැන් ඉන්නේ. ඉස්සරහට මහලේකම් තනතුරු සම්බන්ධයෙන් ප්‍රශ්නයක් විසඳගන්න යනවාද දන්නේ නැහැ වගේ එකක් කියලා ඒ පැත්තට නාමල් රාජපක්ෂ මන්ත්‍රීතුමා ප්‍රශ්නේ තල්ලු කරලා තිබුණා. ඉතින් කොහොමත් මේක ඔහු කරපු ප්‍රකාශයක් වුණාට එරික් වීරවර්ධන වර්තමාන තරුණ පෙරමුණේ ලේකම්වරයාට මේක යන්තාක් දුරකට වදින්න ඕනේ. හේතුව මධ්‍යම පළාතේ පළාත් ඇමතිවරයෙක්ගේ පුතෙක් තමයි එරික් ප්‍රසන්න වීරවර්ධන කියලා කියන්නේ. එදිරිවීර වීරවර්ධන පළාත් ඇමතිතුමාගේ පුතා. ඉතින් එහෙනම් ඔහු දේශපාලන පවුලකින් ආපු කෙනෙක්. කොහොමනක් ශාන්ත බණ්ඩාර තරුණ පෙරමුණේ සභාපතිතුමා මේ ප්‍රකාශය මේ අදහස ඉදිරිපත් කරේ වර්තමාන ජනාධිපතිවරයා යටතේ දේශපාලන පවුල් වලින් පැවතගෙන එන අයට නෙමෙයි ඕන කෙනෙකුට මේක ඉඩ තියෙනවා කියන කාරණය කියන්න. හැබැයි ඒ අතරේ ජනාධිපතිතුමා සභාව පෙන්නලා කිව්වා මගේ පුතත් මේ ශාලාව ඇතුලේ වාඩි වෙලා ඉන්නවා, නමුත් ඔහු වේදිකාවට නැගින මම තරුණ සංවිධානයේ තනතුරු දීලානේ, එවිට මම බලකායන් බාර දීලානේ, මේ පක්ෂ සභාපතිවරයා මම බාරගත්තේ, මගේ පවුල කිසි කෙනෙක්ට උතුරු තලක් ගන්න නෙමෙයි වගේ මේ වගේ ප්‍රකාශයන් කිහිපයක් කරගෙන ගියා. කොහොමනක් විශාල පිරිසකගේ සහභාගීත්වයෙන් සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේ තරුණ පෙරමුණේ නිදහස් ජාතික මහා සම්මේලනයේ පැවැත්වුණා. එහිදී මතුවෙච්ච අදහස් තමයි ඔය ඉදිරිපත් කළේ. ඒවා යම් ආකාරයකින් මාධ්‍ය ඇතුළේ සමාජය ඇතුළේ ඔය ආකාරයට එහෙට මෙහෙට දෝලණය වෙමින් පොඩි ගැටීමකට ලක් වුණා. ඒ කාරණා තමයි ඔය දිල්රුක්ෂි.
පාර්ලිමේන්තුවේ සිදුවුණු කලබගෑනිය පිළිබඳවත් කතා නොකර බෑ. පහුගිය කාලවකවානුවේදී කලබගෑනි කිහිපයක්ම සිදු වුණා. අලුත් කතාවක් එකතුනා පසුගිය සතියේදී. ජිනීවා යෝජනාව සම්බන්ධයෙන් යම් කිසි විවාදයක් ඉල්ලලා තිබුණා ඒකාබද්ධ විපක්ෂය විසින්. සැමදාමත්ම වගේ ඒකාබද්ධ විපක්ෂයට ලැබෙන කාල වේලාව ප්‍රමාණවත් නැතය කියන කාරණාව මෙහිදී මූලික කරගනිමින් වචන හුවමාරුවක් දෙපාර්ශ්වය අතර ඇති වුණා. කථානායක සහ ඒකාබද්ධ විපක්ෂය අතර ඊට පස්සේ සභාව කල් තැබීමකුත් සිදු වෙනවා අපි දැක්කා. මොකද්ද මේ විවාදයේදී ඇත්තටම අපිට මේ ජිනීවා යෝජනාවලිය සම්බන්ධවත් ඒ වගේම ඒකාබද්ධ විපක්ෂයට ලැබෙන කාල සීමාව සම්බන්ධවත් වැදගත් කරුණු විදිහට එළියට ආපු කරුණු කියලා සාකච්ඡා කරන්නත් මම ඊළඟට කැමතියි.
ඔව් දිල්ලුක්සි, ඉතින් මේක ලේසියෙන් විසඳුමක් ලැබෙන ප්‍රශ්නයක් නෙවෙයි. දැන් කාලයක් තිස්සේ පාර්ලිමේන්තුවේ ඒකාබද්ධ විපක්ෂයට ලැබෙන කාලය ගැන ඔවුන්ට යම් ප්‍රශ්නයක් තිබුණා. යම් ආකාරයකට සාධාරණ කතානායකතුමා කරලා තිබුණා. මුලින් කිව්වේ ඒකාබද්ධ විපක්ෂයට එහෙම කාලයක් දෙන්න පුළුවන් කමක් නැහැ. ඒක ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට දෙන කාලෙත් එක්ක බේර ගන්න ඕනේ. හේතුව ජනාධිපතිතුමා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විදිහට සම්මුතිවාදී ආණ්ඩුවක් එක්ක යන්න අදහස් කරලා තියෙනවා. එහෙම කිවිසුමක් අත්සන් කරලා තියෙනවා. එතකොට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඉන්නේ ආණ්ඩුවේ. ඉතින් ආණ්ඩුවෙන් කතා කාලය තියෙනවා. ආයි විපක්ෂයට කාලයක් දෙන්න බෑ කියන කාරණේනේ මතුවේ. කොහොම වුණත් ජිනීවා යෝජනා ගැන සාකච්ඡා කරන්න ඒකාබද්ධ විපක්ෂය මීට මාසයකට කලින් තමයි මේ අවස්ථාව ඉල්ලුවේ. නමුත් තවන්ට ලැබුණේ විනාඩි 32යි කියලා දිනේෂ් ගුණවර්ධන ඒකාබද්ධ විපක්ෂයේ නායකවරයා සඳහන් කරලා තිබුණා. අපිට මන්ත්‍රීවරු 51 කෙනෙක් ඉන්නවා. විනාඩි 210න් විනාඩි 32ක් විතරක් දීලා අනිත් විනාඩි 180 මේකෙන් රටට වෙන හානිය හොඳයි කියන්නේ ඊට දෙන එක හරිද කියලා තමයි දිනේෂ් ගුණවර්ධන මන්ත්‍රීතුමා ප්‍රශ්න කළේ. මොකද මේ ජිනීවා යෝජනා හරහා රණවිරුවන්ට යම් අගතියක් වෙනවා කියන කාරණේ මතු කරන්න තමයි ඒකාබද්ධ විපක්ෂයේ මේ විවාදෙ ඉල්ලුවේ. එතකොට ඔවුන් අහන්නේ අපි රණවිරුවන්ගේ පැත්තේ ඉන්නේ, අපිට විනාඩි 32ක් දීලා විනාඩි 180ක්ම මේකින් වෙන හානිය හොඳයි කියන්න ඉඩ දෙන්නේ ඇයිද කියන ප්‍රශ්න තමයි මතු කරේ. බඳුන ගුණවර්ධන මන්ත්‍රීතුමාත් අහලා තිබුණේ මේ අපිට අවම වශයෙන් විනාඩි 100ක්වත් දෙන්න අපි රණවිරුවන්ගේ පැත්තේ ඉන්නේ කියලා ඔහු අදහස් දක්වලා තිබුණා. විනාඩි 210ක කාලයෙන් විනාඩි 32ක් අපිට ලබා දීම ලැජ්ජාවට කරුණක් කියලා දැලස් සරහතුරුම මන්ත්‍රීතුමාත් මේ පිළිබඳව පාර්ලිමේන්තුවේ ප්‍රකාශ කරා. කොමුණත් ලක්ෂ්මන් කිරියල්ල සභානායකවරයා මේ සම්බන්ධයෙන් අදහස් දක්වලා කිව්වේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නායකයා විදියට ජනාධිපතිතුමාට කතා කරන්න මේ ප්‍රශ්න විසඳ ගන්න පුළුවන් කියන කාරණේ. කොමුණත් ඉතින් මේක විසඳන ප්‍රශ්නයක් නෙවෙයිනේ. ඒකාබද්ධ විපක්ෂය ඉල්ලනවා විපක්ෂේ කාලය. නමුත් පොදුවේ ගත්තට පස්සේ කතානායකවරයාට ඒ කාලේ එමම ලබා දෙන්න බැරි ප්‍රශ්නයක් තියෙනවා. ඉතින් මේ තත්ත්වය මත පාර්ලිමේන්තුව කල් තිබ්බා. ජිනීවා යෝජනා ගැන සාකච්ඡා කරන්න විවාද කරන්න හම්බුන්නේ පාර්ලිමේන්තුවෙන් එළියට ඇවිල්ලා පාර්ලිමේන්තු සංකීර්ණයේදීම ඒකාබද්ධ විපක්ෂ මන්ත්‍රීවරු හිටගෙන මාධ්‍ය සාකච්ඡාවක් තිබ්බා. මේකදී ඉතින් මාධ්‍ය ප්‍රශ්න කරා. දැන් සලහප්පරව මන්ත්‍රීතුමාගෙනුත් ඇහුවේ ඉතින් මෙහෙම රණ්ඩු කර කර ඉන්නවට වැඩිය ඔබතුමාලට පුළුවන් නේ ස්වාධීන වෙන්න. ස්වාධීන වුණා නම් විපක්ෂ කාලේ ඔබතුමාලට ඉල්ල ගන්න පුළුවන් කියන අදහස මාධ්‍යයෙන් මතු කරා. ඔහුටත් ඒ වෙලාවේ හොඳ ආයුධයක් තිබුණා පාවිච්චි කරන්න. ඔහු එකපාරටම ඇහුවේ. ඒක තමයි විමල් වීරවංශ ඇමතිතුමාගේ ජාතික නිදහස් පෙරමුණ පාර්ලිමේන්තුවේ ස්වාධීන වෙන්න ඉල්ලලා තියෙන හෝ ඒකට ඉඩ දෙන්නේ නැහැ නේ වගේ අදහසක් ඔහු ප්‍රකාශ කරා. කොහොමද ජිනීවා යෝජනාව ගැන සාකච්ඡා කරන්න විවාද කරන්න කාලය හම්බුන්නේ නැහැ. පාර්ලිමේන්තුව කල් තිබුවා. මතුවෙච්ච ප්‍රශ්නේ තමයි මේ ගැන කතා කරන්නේ ඒකාබද්ධ විපක්ෂයට පාර්ලිමේන්තුවේ තියෙන කතා කාලය සම්බන්ධ ප්‍රශ්නය පිළිබඳව.
විමල් වීරවංශ පිළිබඳව ඔබ මතක් කරපු කත් හොඳයි මනෝජ්. ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා බන්ධනාගාරගත වෙලා හිටියා. අපි දන්නවා මේ රජයේ වාහන අවභාවිතය කියන චෝදනාව මත අප ඉල්ලමින් කරපු උපවාසය, ඒ සඳහා ලැබුණු ප්‍රතිචාරයවත් අපි කතා බහ කළා. දිගටම අවසාන ප්‍රතිඵලයේ විදිහට මේ මාධ්‍ය මගින් විවිධ ස්වරූපයෙන් වාර්තා කිරීමක් කළ තිබුණා. අලුත් අවුරුදු කන්න පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාට ගෙදර යන්න ඉඩ කර ලැබුණයි කියලා. එතනදිත් යම් කිසිව ගැටලුවක් මත වෙලා තිබුණා. අලුත් අවුරුදු කන්න යන්න මෙච්චර කල් තියාගෙන හිටිය මන්ත්‍රීවරයාව නිදහස් කරන්න දේශපාලන තීන්දු ලැබෙනවා කියලා කියන්නේ මෙතන මේ අධිකරණයේ මේ තීන්දුවකට වඩා දේශපාලන බලපෑමක් තමයි තියෙන්නට ඇත්තේ කියලා. ඒ අතරතුරේදී නිදහස ලැබපු අපමත නිදහස ලැබපු විමල් වීරවංශ මහතා යලිත් බන්ධනාගාරයට ගිහලා ස්තුති කිරීමකුත් කළා තිබුණා. අපි කැමතියි මේ අවසාන වශයෙන් මේ ඇති වෙලා තිබුණු කතා බහ සම්බන්ධව මේ වෙනකොට තියෙන ප්‍රතිචාරයක් දැනගන්න.
ඔව්, දැන් කොමාරි විමල් වීරවංශ මන්ත්‍රීවරයාට අප ලැබුණේ දියණියගේ මානසික තත්ත්වය පිළිබඳව සලකා බලලා අප ලබා දුන්න කියන දේ තමයි වාර්තා වුණේ. කොමුණක් විදේශ ගමන් තහනම් කෙරුණා, බලපත්‍රය අධිකරණයට බාර දෙන්න කියලා නියෝග කළා. ඔව්, අර ඔබ කිව්වාගේ මේ දේශපාලන මැදිහත්වීමක් මතද අප ලැබුණේ කියලා මාධ්‍යවේදුණු විමල් වීරවංශ මන්ත්‍රීතුමාගෙන් ප්‍රශ්න කරන්නේ. ඔහු කිව්වේ අගමැතිවරයාගෙන් නෙමෙයි ජනාධිපතිවරයාගෙන්වත් හිඟා කාලා අප ලබා ගන්න අපිට උවමනාවක් නැහැ. දවස් 87ක් තිස්සේ එහෙම හිඟා කන්නේ නැතුව බන්ධනාගාරයට වෙලා හිටියේ එහෙම අවශ්‍යතාවක් නැති නිසා කියලා ඔහු කිව්වා. කොහොම වුණත් විමල් වීරවංශ මන්ත්‍රීතුමා අප ලැබුණාට පස්සේ ආයි ගියා බන්ධනාගාරයට. ඒ ගියේ උදව් කරපු අයට ස්තුතිය පළ කරන්න. දවස් 87ක් බන්ධනාගාරගත කරපු කාලය ඇතුලේ ඔහුට උදව් කරපු අයට ස්තුතිය පළ කරන්න ඕන කියලා තමයි ඔහු ආයෙත් බන්ධනාගාරයට ගියේ. කොහොමනම් අගමැතිතුමාගේ යම් මැදිහත්වීමක් තිබුණාද අප ලබා ගන්න කියන කාරණයට ඔහු ඍජු පිළිතුරු ලබා දුන්නා. අර මම කලින් කිව්වා වගේ එහෙම ජනාධිපතිවරයාගෙන්වත් අගමැතිවරයාගෙන්වත් ඉඟා කාලා අප ලබා ගන්න අපිට උවමනාවක් නැහැ කියලා ඔහු සඳහන් කළා. මේ විතරක් නෙවෙයි, මේක ගැන පාර්ලිමේන්තුවේ විවාද ඇති වුණා. මේ වෙනුවෙන් ගොඩක් දුරට පහුගිය කාලේ අපි දැක්කා ජාතික නිදහස් පෙරමුණ නියෝජනය කරන පත්ම උදේශාන්ත මන්ත්‍රීතුමා තමයි මේ ගැන ටිකක් වැඩිපුර හඬ නැගුවේ. ඔහු ආසුමාර සිංහ පත්කල මන්ත්‍රීතුමාත් එක්ක යම් පැටලවිල්ලක් සිද්ධ වුණා පාර්ලිමේන්තුවේදී. ඒකට හේතුව තමයි ඉංජිනේරු සංස්ථාවේ වකට සභාපතිවරයා විදිහට හිටියේ ආසුමාර සිංහ, වර්තමාන එක්සත් ජාතික පක්ෂයේ ජාතික ලේකම් මන්ත්‍රීතුමා විමල් වීරවංශ මන්ත්‍රීතුමාව අත්අඩංගුවට ගන්නවා නම් ඔහුට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරනවා නම් ඒ කාලයටම සභාපතිවරයාට ඇයි නීතිය ක්‍රියාත්මක කරන්නේ නැත්තේ කියන ප්‍රශ්නේ මතු කරා. ටිකක් උද්වේග කර ස්වභාවයෙන් දෙපැත්තෙන් අදහස් පළ වුණා. ආසුමාර සිංහ මන්ත්‍රීවරයාත් ඒකට පිළිතුරු ප්‍රතිචාර දැක්වුවා. කොහොම වුණත් දැන් අප ලැබිලා තියෙන්නේ විමල් වීරවංශ මන්ත්‍රීවරයාට අරෝභ කිව්වාගේ අවුරුදු කන්න අවුරුදු කාලේ බන්ධනාගාරයෙන් එළියට ඇවිල්ලා ඉන්නේ. ආයිත් පාර්ලිමේන්තුවට එතුමා ගියා, මාධ්‍යත් හම්බ වුණා, මාධ්‍යයටත් කතා කරා. දැන් කොමාරි අප ලැබිලා ඔහු ඉන්නේ එළියේ.
හොඳයි, මාධ්‍යත් හම්බුණාට පස්සේ විමල් වීරවංශ මන්ත්‍රීවරයා සඳහන් කරපු ප්‍රකාශයෙන් මද මේ සාකච්ඡාව මම අවසන් කරන්නට කැමතියි මනෝජ්.
අගමැතිතුමා මැදිහත් වුණා නම් මට අප දෙන්න. ඒකෙන් අනිත් පැත්තට කියවෙන්නේ මෙච්චර කල් මාම තියන් ඉන්නත් අගමැතිතුමාම තමයි මැදිහත් වෙලා තින්නේ කියලා. අනිත් අතට ස්වාධීන අධිකරණයට ඒකෙන් කරලා තියෙන අවමානය ඉතාම බරපතලයි. බලල මල්ලෙන් එළියට පැනලා තියෙනවා. අග්‍රාමාත්‍යවරයාගෙන් නෙවෙයි, මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිගෙන්වත් හිඟා කාලා අප ගන්න අපිට අවශ්‍යතාවයක් නැහැ. මාස 3ක් අපි හිරේ හිටියේ ඒගොල්ලොන්ගෙන් හිඟා කාලා අප අරගෙන නෙවෙයි.
හොඳයි මනෝජ්, අපි ස්තුතිවන්ත වෙනවා මේ සතියේ ශ්‍රී ලංකාවේ උණුසුම් දේශපාලනික පැතිකඩ මේ ආකාරයෙන් විග්‍රහ කිරීමට අපත් සමග සම්බන්ධ වීම පිළිබඳව බොහොම ස්තුතියි. ශ්‍රී ලංකාවේ සිට මාධ්‍යවේදී මනෝජ් උඩතියාවලයි අපත් සමග මේ සම්බන්ධ වුණේ. ඔබට ආයුබෝවන් කියමින් අපි සමු දෙනවා මනෝජ්. සතියකින් අනතුරුව හමුවෙමු.
බොහොම ස්තුතියි දිනුක්ෂා, ආයුබෝවන්. අපි ආයි දවසට හමුවෙමු.
හොඳයි, අපේ ආදරණීය අසන්නන්ට අපි මතක් කරන්න කැමති අවුරුද්දකට එක වතාවක් පමණයි මේ සතියේ ශ්‍රී ලංකීය පුවත් විමසුම අපි ඔබට ගෙනෙන්නේ නැත්තේ. ඒ තමයි මෙල්බර්න්හි ක්‍රෙගිබර්න් පිටියේ පැවැත්වෙන සූර්ය උදානය අලුත් අවුරුදු උළෙල SBS සිංහල ගුවන්විදුලියේ සෑම වසරකම සජීවව ඉදිරිපත් කරන වැඩසටහනක්. ඉතින් මෙවරත් අපි ලබන සතියේ සඳුදා ඊස්ටර් මන්ඩේ, ඒ කියන්නේ පාස්කු සඳුදා දවසේ අපි සූදානම් මෙල්බර්න්හි ක්‍රෙගිබර්න් පිටියේ පැවැත්වෙන සූර්ය උදානය අපේ අලුත් අවුරුදු මංගල්‍යයේ සිට සජීව හඬ සටහන එකතු කරන්න. ඒ නිසා මේ වැඩසටහන ලබන සතියේට පමණක් විකාශය වන්නේ නැහැ. ඒ පිළිබඳවත් අපි මතක් කරන්න කැමැති. නමුත් අපේ දෛනික ප්‍රවෘත්ති ප්‍රකාශය හරහා ශ්‍රී ලංකාව සම්බන්ධව වැදගත් තොරතුරු ලබන සතියේදී අපි ඔබට කෙනෙන්ට සූදානම්. මද විරාමයක් නැවතත් හමුවෙමු.